ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 විසර්ජන 50 කෙඳුම්පත 2026 කාර්ක සභාව අද දින සභාව කල්තබන අවස්ථාවේදී යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බැවින් 2025 සැප්තැම්බර් 11 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ තීරණ ප්‍රකාරව අපරභාග 6 සිට අපරභාග 6:30 දක්වා කල්තබන අවස්ථාවේදී යෝජනා විවාද කිරීමට වෙන්කර ඇති කාලයද විසර්ජන 50 කෙටුම්පත කාර්ක සභා අවස්ථාවේ විවාදයේ සඳහා සභාව අවසරය ඇති යොදා ගන්න බව දැන දීමට කැමැත්තෙමි. පළවෙනි වගන්තිය කාරක සභාව එකකද දෙකේ සිට 10 වෙනි වගන්තිය දක්වා ගරු අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, පළවෙනි, දෙවැනි සහ තුන්වෙනි උපලේඛන සලකා බලන තෙක් දෙවැනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා සලකා බැලීම කල්තැබිය යුතුය.
කාරක සභාව එකකද
ආයි
පළවෙනි උපලේඛනය විශේෂ වියදම් ඒකක ශීර්ෂ 1 සහ 2 4 සිට 11 දක්වා 13 16 සිට 25 දක්වා සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6:30 දක්වා කපා හැරීම යෝජනාව ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 40ක් ඔබතුමාට දෙනවා. විනාඩි 40ක්
කර ගත නැතුමේ 2026 විසර්ජන පරත් කෙඳුම් පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 2025 11යි 15 සෙන්සුරාදා විවාදයට ගන්න අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 වැසීෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. කරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම අද කපහරින් තමයි අදන්නේ පටන් ගන්නද. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම අද සන්තෝෂ වෙනවා. අද මේ වැදගත් වැදගත් ජනාධිපතිතුමාගේ ඉඳලා ඊළඟට ආයතන ගණනාවක් ගැන කතා කරන්න තියෙනවා ඔබතුමාගේ පාර්ලිමේන්තුවත් එක්කම. මම හිතන්නේ මුලින්ම මම කියන්න කැමති ඊයේ ඔබතුමාලා 159.62 යනකල් මේ ජයග්‍රහණය වර්ධනය කරගත්ත අප්පුඩි ගාල මම දැක්කා. අපි සන්තෝෂ වෙනවා. මොකද හේතුව මේ මලේගම් ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව ඔබතුමාලා එක අලුත් වචනයක් ගැලලා තියෙනවා. ඒකටත් ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙනාට මේක වැඩි කිරීම සම්බන්ධව අපේ සම්පූර්ණ සහයෝගයේ ශක්තිය අපි අනිවාර්යෙන් දෙනවා විතරක් නෙමෙයි. ඒ අදාළ අමාත්‍යාංශ දවසෙත් අපි ඒකට වෙනම ඔබතුමාලයකට මුදල් ටික දෙන්න අපි ඒකට අවශ්‍ය කරන සහයෝගය දෙනවා. ඒකට ගැන කිසි ගැටලුවක් නැහැ. අපිට තිබුණ ප්‍රශ්නේ ඕක නෙමෙයි. අපිට තිබුණ ප්‍රශ්නේ මේ සමාගම් මල්ලඟ තියෙන මම මේ සමාගම් සියල්ලම දැන් මේ ගත්ත ලාභාංශ ටික මම සභාගත කරනවා මේක ඇන්සට් ගත කරන්න කියලා. මේ හැම සමාගමක්ම බිලියනයකට වැඩිය ආදායම් අරගෙන තියෙන ආයතන. මේ ආයතන ගණනාවක් 2024-25 වාර්ෂික මූල්‍ය වර්තනුව මේ අය ගෙව්වනම් යම් කිසි ප්‍රමාණයක් නැහැරි මේ මම කියන්න මේ කාරණය අරගත්තා නම් ගරු කතානායකතුමා මේ අයටම පුළුවන් මේකෙන් බිලියන 5ක් 6ක් කිසි ගැටලුවක් නැතුව මේ රටේ වතුකම්කරු ජනතාවට දෙන්න. හැබැයි ඒක දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අය ලාභාංශ උපරිම කරගෙන වැඩ කටයුතු ටික කරනවා. මම ඒකයි මම කිව්වේ මේ ගාන ඔක්කොම මට කියන්න බෑ මම මේක සභාගත කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි කිව්වේ මේ අයට අවුරුදු ගාණක් තිබිච්ච මේ ප්‍රශ්නේ විසඳන්න දෙන්න තියෙන්නේ අත වශයෙන් ඔවුන්ට සහන දීමනාවක් හෝ වෙනත් විදියකට කාරණයක්. හැබැයි මේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියව අල්ලගෙන තමුන්නාන්සලා ඒ මන්ත්‍රීතුමියව විනාශ කරව මොකද හේතුව වෙන හේතුවක් ඉදන් නෙමෙයි එතුමිය කිව්වේ මේක නිවැරදිව කරමු කියන කාරණේ පමණයි කිව්වේ. මේකට විරුද්ධ වෙලා කවුරුත් කතා කරේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි නිවැරදිව මේක ක්‍රියාත්මක කරන්න අපි බලමු මේ අවුරුද්දේ තමුන්නාන්සලා අපි ඉල්ලනවා මේ වතුකම්කරු ජනතාවගේ එක වත්තක දෙහික නෙමෙයි මේ පස්සේ තියෙන්නේ. සමාගම් ඒ වගේ කුඩා ජන වතු සමාගම් මේ සියල්ලගෙම ඒක හදන්න කියන කාරණේ තමයි අපි විශේෂයෙන්ම කියන්නේ. දෙවන කාරණේ තමයි විශේෂයෙන්ම ඊයේ තව අපි තව ජයග්‍රහණයක් තමුන්නාන්සලා ලැබුවා. සමහර අපේ IT එකේ අපේ ඊළඟේ තමයි ලර්ස්වාචි පක්ෂය ඊයේ චන්නේවි දීමෙන් වැලකී හිටියා. සමහර අය කහපාට කුරුල්ල වෙලා හිටියා. ඇබ්සෙන් වෙලා. ඉතින් හැබැයි ඒකට හේතුව විදියට අපේ ශානිකල් මැතුමා බොහොම පැහැදිලිව කිව්වා. මේ රටේ දමිළ ජනතාවගේ ප්‍රශ්නේ අවුරුදු ගාණක් මේ රටේ විවිධ ජනාධිපතිවරු පාවිච්චි කරුවා තමන්ගේ ඡන්ද ලබා ගැනීම සඳහා. ඡන්දට කලින් ඡන්දට පස්සේ වැදගත් කාරණයක් එනකොට ආණ්ඩුව ඇටෙන්න එනකොට දමිළ ජනතාවගේ ඡන්ද පාවිච්චි කරලා තමයි ඔවුන්ගේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරලා මේක විසඳනවා කියලා කතා කරේ. හැබැයි අද වෙනතුරු ඒ ප්‍රශ්නේ පිළිබඳව සාධාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම තුළ ඔවුන්ගේ විශාල විශ්වාස භංගයක් ආණ්ඩුවටත් මේ ආණ්ඩුවටත් තිබුණා. නමුත් දැන් සාකච්ඡාවක් හරහා අලුත් ආණ්ඩු කුමියස්සක් මම දැන් නැත මුන්නාසර කවද්ද ගේන්න හදන්නේ කියලා ඒ සම්බන්ධව වැඩපිළිවෙළක්වත් මුකුත් නැහැ. මොකද හේතුව විශේෂයෙන් මම කරු කතානායකතුමානුත් විශේෂයෙන් අපේ සභානායකතුමත් ඉන්න නිසා ඉල්ලනවා. දැන් මේ පළාත් සභා ක්‍රමයේ පිළිබඳව විතරක් නෙමේ රටේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ඉතිහාසෙ තිබුණා අවුරුදු ගාණක් අගමැතිතුමියක් දන්නවා කමිටුවක් අපේ මේ මැතිවරණ සංශෝධන තේරීම්කාරක සභාව. මේක දිනේෂ් ගුණාධර මැතිතුමාගේ කාලවකවානුවෙන් පස්සේ අද වෙනකොට ඒක අහෝසි වෙලා තියෙනවා. මම විශේෂයෙන් ඉල්ලනවා කරු කතානායකතුමනි අපේ අගමැතිතුමියක් ඉන්න නිසා ඔබතුමීගේ ප්‍රධානත්වයෙන් කරුණා කළා නැත්නම් සභානායකතුමාගේ ප්‍රධානත්වයෙන් කිසියම් විදියකට නව කමිටුවක් පත් කළා. අපිට මේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න විශේෂයෙන් දැන් පළාත් සභා මැතිවරණය ගැන ගන්නකොට ජනාධිපතිතුමා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා අපිට මට නීතියක් හදලා දෙන්න. නීතිය හදලා දෙන්න අපි ඕනේ නැහැ තමුන්නාසලගේ ආණ්ඩුව. තමුන්නාසල නීතිය හදා ගන්න ඕනේ. එතකොට නීති හදන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි සකස් කරලා තියෙන්නේ. දැන්ට ශානිකෙන් මැතිතුමා මේක ඉදිරිපත් කරලා තිබෙනවා. 2025 මැයි 16 වෙනි දින ගැසට් පත්‍රයට මේක ඇතුළත් කරලා තිබෙනවා. මුකුත් මේ ඉල්ලන්නේ තුමන්ලා 2017
නං සභානායක කතානායකතුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කාරක සභා විවාදයේ දවසේදී දරුව රාජ්‍ය පරිපාලන ඇමතුමා විශේෂ තේරීම් කාරක සභාවක් පළාත් සභා ක්‍රමය පිළිබඳවත් ඡන්දය පිළිබඳවත් ඉදිරිපත් කරන යෝජනාවක් එතුමා සකස් කළා තිබෙනවා. ඒක කාරක සභා සභාවට ඉදිරිපත් වෙනවා. යනවා අපි විශේෂ කාරක තේරීම් කාරක සභාව පත් කරලා ඒ පළාත් සභා කටයුතු සම්බන්ධ කටයුතු පටන් ගන්න.
කොහොමද සුදි අපේ සභානායකතුමනි මම විශේෂයෙන්ම ඒකයි මම මේ කිව්වේ මේක ගැන කිසි ලොකු දෙයක් කරන්න නැහැ. ඉතාලම කුඩා සංශෝධනයක් තිබෙනවා. මොකද තමුන්නාන්සේලා තීන්දුව කරන්න ඕනේ ආණ්ඩුව පරණ ක්‍රමයට යනවද අලුත් ක්‍රමයට යනවද කියලා. මොකද පරණ ක්‍රමේ තිබිච්ච අඩුපාඩුින්ද අපි අලුත් ක්‍රමයක් හැදුවා. අලුත් ක්‍රමේ හදනකොට අලුත් ක්‍රමේ තිබෙන ප්‍රශ්නත් එක්ක තමුන්නාන්සේලා විරුද්ධව ඡන්ද දුන්නා. මල් ළඟ තියෙනවා කවද්ද එදා දිනේ මේ දිනේ කවද්ද 2017 සැප්තැම්බර් 20 වෙනිදා. එදා තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේක ඉදිරිපත් කරනකොට අපේ විතේරත් මැතිතුමා, අනුරසානායක මැතිතුමා, නිහල් ගලප්පති මැතිතුමා, සුනිල් ලඳුන්නෙත්ති මැතිතුමා, විමල් රත්නායක මැතිතුමා, නලින් ජයසිස මැතිතුමා මේ සියලු දෙනාම ඡන්දය පාවිච්චි කරනවා මේ පළාත් සභා මේ ගෙනාපු මේ යෝජනාවට විරුද්ධව. එතකොට ඒකෙන් තමයි දැන් මේ පළාත් සභා ගල් වෙලා තියෙන්නේ, හිර වෙලා තියෙන්නේ. 159ක් විදුල ඡන්ද අනුව විරුද්ධ ඡන්ද දුන්නේ 37යි. ඒ වෙලාවේ තමුන්නාන්සේලා අපි ඔක්කොම මම මේ කියන්නේ ඒකයි. හරි. ඉතින් ඔබතුමා දැන් හරි. දැන් ඔබතුමාලා වෙන මතවල ඉඳපු අයනේ. දැන් ඔබතුමාලා එන ආණ්ඩුවත් එක්ක ඇයි ඡන්ද දුන්නේ? දැන් මේක 37 දෙනෙක් විරුද්ධව ඡන්ද දීලා තියෙනවා. හරිද? ඒක ඒ කාලේ අපි තමුන්නාන්සේ අපි ආණ්ඩුවේ හිටපු කාලේ මම අමාත්‍යවරයෙක් ඉදිරියට වැඩ කරපු කාලේ තමුන්නාන්සේලා හිටියේ විපක්ෂේ. තමුන්නාන්සේලා විපක්ෂේ ඉඳලා ආණ්ඩුවගෙන ආපු යෝජනාවට පක්ෂව ඡන්ද දුන්න ජනගරු කතානායකතුමා. වා ඡන්ද දීලා පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම ගල් කරලා තියෙන්නේ. දැන් තමුන්නාන්සේලත් මේකට වක් කියන්න ඕනේ. ඒතර දැන් කියන්න දන්න එපා. මේ අපි ඕවට ඡන්ද දුන්නේ නැහැ. තමුන්නාන්සේ තමයි ඕවා ගෙනල්ලා පළාත් සභා හිර කරේ කියන්න එපා. මොකද හේතුව ඒ වෙලාවේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවත් එක්ක යම්කිසි සම්බන්ධීකරණයක් කරගෙන ගියා. මේ 37 දෙනෙක් මේ පැත්තේ ඉඳලා විපක්ෂව ඡන්ද දෙනකොට තමුන්නාන්සේලා 6 දෙනා කොහොමද ආණ්ඩුවත් එක්ක ඡන්ද දුන්නේ? මේ පළාත් සභා මේ නිර්ණායක වරදින. ඒ නිසා මම කියන්න කැමතියි ඒ විතරක් නෙමෙයි. දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි එහෙම විරුද්ධව ඡන්දේ දීලා දැන් ඒකට දැන් මේ ඡන්දේ අවශ්‍ය කරන නීතිමය උපදේශ දෙන නීතිපතිතුමා ඒ වෙලාවේ 2017 සැප්තැම්බර් 20 ලිපියක් එවන්නේ. කවුද එතුමා? ජයන්ත ජයසූරිය. ජයන්ජය සූරිමත්තුමා කියනවා have to be passed by a special majority as prescribed by the constitution, namely that the number of votes cast in favor of the bill being not less than two-thirds of the whole number of members of parliament, including those not present. එතකොට මේක ඉදිරිපත් කරන නීතිපතිතුමාව තමුන්නාන්සලා අරිනවා ඊළඟට අග්‍රවිශකාරතුමා විදියට පත් වුණයින් පස්සේ ලංකාවේ නිත්‍ය නියෝජිතය විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ රටේ පළාත් සභා ක්‍රමය මේ නැතිකරන්න අවශ්‍ය කරන නීතිපති දුන්නේ කියලා තමුන්නාන්සලා අරිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිත්‍ය ලේකම් කළා. ඉතින් මං හිතන්නේ මේක තමයි මේ තියෙන හිපොක්‍රසි එක. ඒකයි මම මේක පටන් ගත්ත මේ ක්‍රියාදාමය අනුව මම විශේෂයෙන්ම කියන්න කැමති කරුණාකරලා ඔබතුමා කිව්වා වගේ සභානායකතුමා එදාට මේක ගේන්න අපි හොඳ කමිටුවක් හදාගෙන මේ ක්‍රියාදාමය ඉක්මන් කරමු. ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියලා මේ රටේ අද තමුන්නාසේ අපි දන්නවා හැම පළාත් සභාවකම ආණ්ඩුකාරවරු වැඩ කරන්නේ. සමහරලාට මහජන නියෝජිතයෝ නැහැ. ඒ අයගේ මුදල් ටික වියදම් කරන රාජ්‍ය නිලධාරීන් කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි ඊළඟට මට කරන්න තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම මම කියන්න කැමති ජනාධිපතිතුමාගේ වියදම් සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ ඇති වෙනකල් අපි කතා කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන්ම කතා කරපු ශීර්ෂය තමයි ජනාධිපතිගේ වියදම්. මම දැක්ක මේ දැන් අදත් ඊයේත් දවස් ගානේ දානවා 5000 කන්නද කියලා 5000 මැල්ලුම් හදලා කන්නද කියලා. දැන් බලපුවාම අපි ගත්තොත් 1978-89 ජයා ජයවර්ධන මැතිතුමා ඉන්න කාලේ බිලියනෙයි සාමාන්‍යයෙන් වියදම ගියේ. ඊළඟ 1989-93 ආර්පණ දාස මාත්‍ය 1.2 බිලියන් මිලියන 1200යි. ඊළඟට 94-2005 වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතින එනකොට බිලියන 2.4ක මේක මේ මුදල වැඩි වුණා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ. ඊළඟට 2005-2015 මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේක 5.7ට ගියා බිලියන. මේක මේ යුද්ධයත් එක්ක ආපු තත්ත්වයන් එක්කත් විවිධ කාරණත් එක්ක අපි දන්නා වැඩි වියදම් තිබුණයි කියලා. 2015-2019 මෛත්‍රීපාල සිසිරිමැතිතුමාගේ කාලේ ආපහු මේක අඩු වෙනවා බිලියන 5.4. එතකොට ඊළඟට 2019 ගෝඩාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේක බිලියන 5.6 තත්ත්වයකටපත් වෙනවා. රයින් ලික්කමසික මහත්තයාගේ කාලේ 2023-25 බිලියන 4 දක්වා වැඩි වෙනවා. දැන් මෙහෙම වැඩි වෙලා අඩු වෙලා ආපු එක තමුන්නාන්සලගේ ජනාධිපතිතුමා තමයි කිව්වේ මේවා රුපියල් 5000 කන්නද එක විනාඩියකට මෙච්චර යනවා දවසකට මෙච්චර යනවා කොහොමද මේවා වියදම් කරන්නේ මේ විදිහට මේ රටේ නාස්ති කරන්න මොකටද එක ජනාධිපති අනතුරක් හදාගන්නේ ඒ ජනාධිපති අනතුරෙන් මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කරනවා කාබාසිනියා කරනවා කියලා එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 තමුන්නාන්සලගේ බිලියන 12ක් වෙන් කරගෙන තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ජනාධිපති වැසිරිස. දැන් ඕක තමුන්නාන්සලා ගත්තේ ඔය විදියට. අපි ඔය විදියට නෙමෙයි ඕක ගත්තේ. දැන් තමුන්නාන්සලා ඔකට උත්තරයක් දෙයි. මම උත්තරෙත් දැන් කියන්නම්. මොකද හේතුව ජනාධිපතිතුමාගේ වැසිරිසේ යටතේ ඒ මුදල් වෙන් කරනකොට අපි ඉස්සරහත් කිව්වා මේ එක එක ජනාධිපතිවරු තමන්ගේ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් දාගෙන තියෙනවා. ඒක කරන්න ඕනේ. මොකද හේතුව සමහර ඒවා ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතන සමල්ලාවට ජනාධිපති ව්‍යාපෘති වෙනම තියෙන්න පුළුවන් දැන් ප්‍රජාශක්ති ව්‍යාපාරය තමුන්නාන්සලා ජනාධිපතිතුමාට දාගෙන මුදල් දාගෙන තිබෙනවා ඒකේ හැම් පිටින්ම තනිකර දේශපාලන ව්‍යාපෘතිය ඒකේ තමුන්නාන්සලා හදන හැම ග්‍රාම සේවා කොට්ටාසයකටම හදන ඒ සමිතිය හදන්නේ තමුන්නාන්සලාගේ මේ පෝස්ටර් ගහපු මිනිස්සුව තමයි සභාපති කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ විදියට හදාගෙන බිලියන 12ක් දැන් තමුන්නාන්සලා මේකට දාලා තියෙනවා දැන් තමුන්නාන්සලා කියපු විදියට ඉතිහාසය අවුරුදු ගාණක් මේ රටේ ඒ කියපු විදියට කිව්වොත් ජනාධිපතිතුමාට එක මීට්ටුවකට වියදම් වෙනවා රුපියල් 21000ක්. ඒ කියන්නේ 5114ක් ජනාධිපතිතුමාගේම වචන වලින් කිව්වොත්. 5114ක් ජනාධිපතිතුමා එක මිනිත්තුවක් ඇතුළත ඉවර කරනවා. දැන් එහෙම කියන්න පුළුවන් අපිට. හැබැයි අපි ওই විචනය කරන්නේ නැහැ. මොකද හේතුව එතුමාට නැද මං කිව්වා. කිව්වේ ඔබතුමාලා කියන එක මම මේ කියන්නේ. ඔබතුමාලා එහෙමනේ මේ රටේ මිනිසුන්ට කිව්වේ. මේ රටේ මිනිසුන්ට වෛරය ඇති කරේ මේ රටේ මිනිසුන්ට මේ ජනාධිපති කියන්නේ මෙහෙම එකක් මේක මෙහෙම තියාගෙන යන්න බෑ වැරදි මෙහෙම යන්න බෑයි කියලා. හැබැයි මම කියනවා රටේ ජනාධිපති කියන්නේ එහෙම නෑ නෑ හරි. නමුත් මම කියන්නේ තමුන්නාන්සලා මේ රටේ මිනිසුන්ව වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා ජනාධිපති කියන්නේ රටේ සල්ලි කාබාසිනියා කරන මිනිහෙක් මේ මිනිහව මෙතන තියාගන්න ඕනේ නැහැ කියලා මේවා කියලා දැන් අද මිනිත්තුවකට රුපියල් 21000ක් විනාශ කරන ජනාධිපතිතුමා. දැන් ඒක මොකද කියන්නේ? එනිසා මම කියන්න කැමති කරුණාකරලා මේ විවේචනය තමුන්නාන්සලා කරපුවා දැන් අද තමුන්නාන්සලාගේ ඔළුව උඩටම කැරකිලා තියෙන්නේ. මොකද හේතුව මේ කරපු ව්‍යාපාරය තුල තමුන්නාන්සලා හදපු එකම තමුන්නාන්සලාගේ ඔළුව උඩට කඩාවැටලා තියෙනවා. දැන් ඒ වගේම මම කියන්න කැමති දැන් බලන්න මං හිතුවා දැන් රම්බණ්ඩ පාත්තයාගේ පුතා කියලානේ කිව්වේ තම ජනාධිපති පත් වෙනකොට අපි හිතුවා මේ පාර්ලිමේන්තුවට එනකොට වුණත් සාමාන්‍යයෙන් මං හිතුවේ නෑ මේ දැන් කවදක්වත් නැතුව කෑම ගන්න දැනත් ඉන්නවා 15ක් විතර සෙකියුරිටි එකේ. මොකටද මේ අපේ මේ මේ අනුරසානායක මහත්තයා මේ අපේ මේ අපිත් එක්ක මේ එකට කාල බීලා එකට හිටපු කෙනෙක්. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. එතුමා මේ කවුරුත් මරන්න හදන්නේ නෑනේ. හැබැයි අගමැතිතුමියගේ පිටිපස්සෙත් එනවා 10 12 පාර්ලිමේන්තුව ඇතුලේ. මොකටද? ඇයි? ඒක වෙනස් කරන්නකො. අවශ්‍ය නෑනේ. ඔය කෙනෙක් ඕන නම් දෙන්නේ මල්ල කරන් යන්න නැත්තම් බඩටි කරන් යන්න පණිවිඩ ටික දෙන්න එක්කෙනෙක් දෙන්න තියාගන්න. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑම කන කාමරයවට දෙපැත්ත ඉන්නවා 15 20. මේ කමිටි රූම් වලට ගියාම 15 20. තමුන්නාසල කිව්වේ එහෙම නෙමෙයිනේ. තමුන්නාසල කිව්වේ මේ ජනාධිපති කියලා වෙනම තනතුරක් තියෙන්න ඕනේ නැහැ. අගමැති කියලා වෙනම එකක් ඕනේ නැහැ. ඒත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොකද්ද අද වෙලා තියෙන්නේ? අද තමුන්න අද පාරක යනකොට සමහර මං ඊයේ ගිය එදා මං ආයෙත් එනකොට වාහන 23කට වැඩි ආවා ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් වාහන. මං දන්නේ නැහැ එතුමාගේ පිටිපස්සේ ආපු වාහනද කියලා ඔක්කොම මුකුත් චෙක් කරේ නැහැ කතා නැහැ එතුමා. කඩාගෙන බිඳගෙන ආවා මගේ වාහනේ මට දාගන්න හම්බුනේ නැහැ ඇතුළට. මගේ වාහනේ ඇතුළට දාගන්න හම්බුනේ නැහැ. වාහන පෙලක් ආව එකක්වත් චෙක් කරේ නැහැ කරු කතා නැහැ එතුමා. චෙක් කරලා බලන්න ඕන. මම මෙවන්කෝ කියන්නේ. හරි. එතකොට අද පාරවල යනවා වාහන එක තැන් තැන් වල මෝටර් බයික්ස් කියලා තියෙනවා 10 12. සමහර තැන් වල තියෙනවා දැන් ජීප්ස්. අගමැතිතුමිය එනකොට තව ජීප් එකක් ගාලා ඇවිල්ලා අරගෙන යන්න. අපි කියන්නේ නැහැ මේව හොරෙන් කරන්න එපා. තමුන්නාන්සලා කරන්න මේක. තමුන්නාස රටේ ජනාධිපති අගමැති ආරක්ෂා කරගන්න ඕනේ. සභානායකව ආරක්ෂා කරන්න ඕනේ. අමතිවරු ආරක්ෂා කරන්න ඕනේ. තමුන්නාන්සලා තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔළු කාලා විනාශ කරලා මේ මිනිහෙක් මෙහෙම ගියාම මෙහෙමයි වෙන්නේ කියලා හදලා ඒ හදපු එක අද තමුන්නාන්සලාගේ ඔළුවට කඩාවැටලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි ඒ ක්‍රියාදාමයේ අනික් කාරණේ. ඊළඟට විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳව ගත්තන් පස්සේ ජනාධිපතිතුමාගේ ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මොකද එතුමා ඒක පුද්ගලිකව අතට අරගෙන කරනවා මහන්සි වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට. හැබැයි ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ තනි පුද්ගලයෙක් මේ හාන්ස් විජේසූරිය මැතිතුමාගේ පුද්ගලික ක්‍රියාවලියක් විදිහට තමයි මේ කියන්නේ. දැන් මොකද මේ සම්බන්ධව තිබෙන ප්‍රශ්න ගැන කතා කරනකොට හැම කෙනෙක්ම අද ප්‍රශ්න කරනවා කොහොමද මේ ක්‍රියාවලිය අපි කවුරුවත් දන්නේ නැතුව කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ? මොකද හේතුව මේ සම්බන්ධව අපිට තියෙන පූර්වාදර්ශ ගණනාවක්. දැන් බලන්න සෝභාෂා සම්පූර්ණයෙන් බැහැර කරලා තියෙනවා. ඒ කියන්නේ දෙමළ සහ සිංහල භාෂා සම්පූර්ණයෙන් මේ ඩිජිටල් ක්‍රමෙන් අයින් කරලා තියෙනවා. කරුකට නැගතුම. එතකොට කිසිම නිල වෙබ් අඩවියක ත්‍රී භාෂා වෙබ් අඩවිය සම්බන්ධව තිබෙන එකේ ඩිජිටල් මහදෙන යටිතල පහසුකම් පිළිබඳ නිල ප්‍රකාශයක් රාමුවක් ගෝලීය සැලැස්මක් පුවත්පත් නිවේදනයක් පැහැදිලි කිරීමක් මහජන දායකත්වය සඳහා කැඳවීමක් වීඩියෝවක් ලේඛනයක් කෙටුම් පොතක් සාකච්ඡා ලිපියක් දල විශ්ලේෂණයක් හෝ ලිපියක් සිංහල හෝ දෙමළ භාෂාවෙන් නැහැ. මේ රටේ 80%ක් පුරවැසියන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් වලට බලපාන ප්‍රශ්නයක් මේ. ඉංග්‍රීසියෙන් නෙමෙයි අපි සියලු දෙනාම වැඩ කරන්නේ. එනිසා මම ඉල්ලීමක් කරනවා. හාන්ස් විජේසූරිය මහත්තයාගේ පුද්ගලික තනි ව්‍යාපෘතියක් විදිහට ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කතා කරලා කරාට අපිට ප්‍රශ්නයක් නැහැ. මේක මේ රටේ මුදල් වියදම් කරන්නේ මේ පාර්ලිමේන්තුව. එනිසා කරුණාකරලා භාෂා අතිත්වයෙන් මේ ක්‍රියාත්මක කරන්න. මොකද හේතුව මේ සම්බන්ධ ජාත්‍යන්තර පූර්වාදර්ශ විශාල සංඛ්‍යාවක් තියෙනවා. 2025 බ්‍රසීලයේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් මැදකීම් සම්බන්ධව රජයේ සංවේදනය පිළිබඳ අසාර්ථකත්වය රියෝ ද ජනරෝ ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ ඒගොල්ල පෙන්ලා දුන්නා 1770ක් වේදිකාවලින් 949ක් වංචනිකව මේ සොයාගැනීම් තිබෙනවා කියලා වංචනික විදිහට ගිය. ඉතින් මම කියන්නේ මෙන්න මේවා කරුණාකරලා තමුන්නාන්සලා වැඩපිළිවෙල සකස් කරන. ඒ වගේම පුද්ගලික දත්ත ආරක්ෂක පනත, අන්තර්ජාල ආරක්ෂක පනත, ත්‍රස්ත විරෝධී පනත, සයිබර් ආරක්ෂක පනත කියන පනත් සම්පූර්ණයෙන් දැන් මේවට එකිනෙකට ප්‍රතිවිරුද්ධ තැනකට තල්ලුලා තියෙනවා. දැන් තමුන්නාන්සලා වැඩපිළිවෙල හදන්න ඕනේ මේ රටේ මේ ඩිජිටල් ව්‍යාපාර ක්‍රියාත්මක කරනවා නම් මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි 2022 ඉන්දියානු අවපොත්තා කිවිසුමේ. ඒ වගේම 2025 ජනවාරි තමුන්නාන්සලා ගාපු 22 ජූනි 2 ඩිජිටල් කරණය සම්බන්ධ ඉන්දියානු ආණ්ඩුව සමග අත්සන් කළ කිවිසුම පාර්ලිමේන්තුව දැනගන්න ඕන. මොකද පාර්ලිමේන්තුව මේක දැනගන්නේ නැතුව තමුන්නාන්සලා ඉන්දියාවත් එක්ක මොන කිවිසුම් ගහලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ තාම. එතුමා ගියාට ඒක දෙන්නේ නැහැ තමුන්නාසත් එක්ක ගහලා තින්නේ. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මං සභානායකතුමා කියන්නම්. ඉන්දියානු ආණ්ඩුව කියනවා ලංකාවේ ආණ්ඩුව කියනවා නම් මේක ඉදිරිපත් කරන්න කියලා මේ ගිවිසුම ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඉතින් ඔබතුමාලා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට මේ දත්ත පිළිබඳව මේක ඉදිරිපත් කරන්න. දැන් මොකද්ද උනේ? මෙතෙන්ද ඇවිල්ලා මත කරන්නේපා. දැන් ජනාධිපතිතුමා ඇවිල්ලා මෙතන ඇවිල්ලා මොකද්ද කරේ? ජනාධිපතිතුමා ඇවිල්ලා ශේෂාධිකරණයට ස්තුති කරනවා. මොකටද? අර දත්ත පිළිබඳයක විනිශ්චය ගන්න විසිකරපු එක ලොකු දෙයක්. මම සුදුසුම් දෙනවා ශේෂාධිකරණ. මේ රටේ ජනාධිපති. මේ රටේ ජනාධිපතිතුමා ශේෂාධිකරණයේ දුන්න නඩු තීන්දුවක් නෑ. නඩු තීන්දුවක් දුන්නේ නෑ. අත වශයෙන් කරේ ශේෂාධිකරණයේ සම්බන්ධව සලකා බලලා දින 30ක් නෑයි කියලා ටෙක්නිකල් ඉෂුව එකක් අරගෙන පැත්තට විසිකරුවා මේක. ඒකයි උනේ. වෙන එකක් නෙමෙයි. හැබැයි එහෙම කරලා ඒක අයින් කරයින් පස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා ශේෂාධිකරණයට සුදි කරනවා. ඒ කියන්නේ කලින් කතා කරලා කියන්නේ වැඩේ කරන්න. වැඩේ කරා. Thank you. කියලා මෙතෙන්ද ඇවිල්ලා කියනවා වගේ වැඩක්. ඒ වගේ වැඩක්. නැත්තම් කොහොමද එහෙම ඇවිල්ලා සුදි කරන්නේ? ඒ නිසා මේක බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි. මේවා මේ විදිහට දැන් අද මේ ක්‍රියාදාමයේත් එක්ක මම එකයි කියන්නේ ඉන්දියානු ආණ්ඩුවත් එක්ක අස්සම් කරපු ඒ ගිවිසුම කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේට කිසි අයිතියක් නැහැ මේව හංගගෙන ඉන්න මේ කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අනික් කාර්යය තමයි රජයේ ඩිජිටල් මහජන යටිතල පහසුකම් සම්බන්ධ ද්විපාක්ෂික ගිවිසුම් තමුන්නාන්සේට ඉදිරිපත් කරන්න. ඒ වගේම තාක්ෂණික පරිවර්තනයන් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි ඔය කිසිම දෙයක් දන්නේ නැහැ මේ අභ්‍යන්තරේ මොනවද වෙන්නේ කියලා. ඒ නිසා අනිත් එක තමයි විශේෂයෙන් දැන් අර ගෞපේ කියලා තමුන්නාන්සේලා වැඩ පිළිලා සකස් කරලා තියෙනවා. දැන් මේක මහා බැංකුවෙන් කරා කෑගල්ලේ මූලිකක් විදියට ලංකාවේම තොරතුරු සම්බන්ධව ඊට දැන් තමුන්නාන්සේලා මොකද කරේ? මේකේ තියෙන ඉෂුව එක බේරන්න මේක දෙනවා හෙළපේ එකට. හෙළපේ එක දුන්නම මොකද වෙලා තින්නේ? හෙළපේ කියන්නේ කවුද? හෙළකුරු එක. හෙළකුරු එක තමයි තමුන්නාන්සේලගේ කැම්පේන් එක ගෙනිච්චේ පෞගේ කාලේ. ඒ අයගේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් දැන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ හැම ජනයාම තමන්ගේ ගෞපේක හරහා ගෙවන හැම එකකටම හෙළපේකට 100% ගාණක් ගෙවන්න ඕනේ. එතකොට ඒක කොහොමද දුන්නේ? කාගෙන් අහලා දුන්නේ? මොකද්ද ටෙන්ඩර් ක්‍රමය? එහෙම කොහොමද තනි ආයතනයක් තෝරගන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් විදියට? එහෙම කොහොමද එක කම්පැනි එකකට විතරක් මේක යන්න ඉඩ දෙන්නේ? මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තමුන්නාසලා තියෙනවා. මොකද හේතුව මේ සිස්ටම් චේන්ජ් කරන්න හදපු වැඩපිළික් එක තමයි තමුන්නාසල මේ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ. ඒ වගේම මම කියන්න කැමති අනිතක රටවල් 26ක් එක්ක ෆ්‍රීඩම් ඔන්ලයින් කෝලියේෂන් ඒ රටවල් එක්ක සම්බන්ධ වෙන්නේ නැද්ද තමුන්නාසල? සම්බන්ධ වෙන්නේ නැතුව තමුන්නාසල තනියම මේක කරන්න හදන්නේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපි තනි තැනකට මේක තල්ලු වෙන එක. ඒ විදිහට මම කියන්න කැමති මේ ඩිජිටල් ID එක සම්බන්ධවත් ගහපු ගිවිසුම් මොකද්ද කියන එක ගැන අපිට කරුණාවක් කළා පැහැදිලිව කරන්න. මොකද හේතුව අපිට මේකේ දාලා තියෙනවා අපි දැක්කා ඊග්‍රාම නිලධාරි මිලියන 600යි ඉමිග්‍රේෂන් ඩිජිටලයිසේෂන් මිලියන 1000යි පොලිසියට මිලියන 1000යි මේ සම්බන්ධව ඇත්ත වශයෙන් ටෙක්නිකල් ෆ්‍රේම් වර්ක් එකක් ඉදිරිපත් කරන්න කියන කාරණය අපි බොම් පැහැදිලිව ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති දැන් මේකත් එක්ක ඊළඟට විශේෂයෙන් මම පාර්ලිමේන්තුව පැත්තට එන්නම් කතානායකතුමත් ඉන්න නිසා. මොකද දැන් මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඔබතුමා ආවයින් පස්සේ කමිටුවක් පත් කරලා තිබෙනවා. විශේෂයෙන් ඒ කමිටුව හදලා තියෙන්නේ මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සේවකිය තරම් සේවකව ගැන තරම් කතා කරපු ඉතිහාසයක් අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරු තිබුණේ නැහැ. මොකද හේතුව ඒ අය තමයි වැඩියෙන්ම මේ රටේ මේ අපේ පාර්ලිමේන්තු සේවකයෝ ගැන කතා කරන්නේ. මොකද හේතුව මේ පාර්ලිමේන්තු සේවකයෝ මේ මාසේ උදේ ඉඳන් රෑ වෙනකල් මැරෙනවා. උදේ 9ට පටන් ගත්තාම ඒගොල්ලෝ අට අමාරු වෙනකොට එන්න ඕනේ. රෑ 6 අමාරු වෙනකල් මේගොල්ලෝ ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන මේ මාසේ කාල සීමාව මේ හැම සේවකයෙක්ම කඩිගුලක් වගේ වැඩ කරනවා. අපි ගිහිල්ලා එකක් කිල්ලෝ ડોකියුමන්ට් එකක් එක හදලා දෙන්න ඕන. අතෙන්ද ගිහිල්ලා වැඩක් කරන්න ගියොත් ඒක දෙන්න ඕන. මේ හැම කෙනෙක්ම හරියට වැඩ කරනවා. මේ අයව සලකන ක්‍රමයක් තිබුණා මේ පාර්ලිමේන්තුවේ. අද මේ පාර්ලිමේන්තුවේ ක්‍රමය නැති කරලා තියෙන්නේ. ඒක අපිට තියෙන වේදනාව. මොකද හේතුව මේ හැම නිලධාරියෙක්ම ගැනම තමුන්නාන්සේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. පාර්ලිමේන්තු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 6/2006 කියලා අනුගාමී වැඩ සංශෝධන පිළිබඳ චක්‍රලේඛන අනුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා කාර්ය මණ්ඩලය හා වැඩ පාසුකම් ප්‍රතිපූර්ණ කිරීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව. මේ කමිටු වාර්තාවට ලක්ෂ කීයක් ගියාද? කාගෙන් අහලාද මේක කෙරුවේ? මොකද්ද ක්‍රියාදාම? මේ අයගෙන් මේ ඇවිල්ලා මේ සේවකයෝ මේකට සම්පූර්ණයෙන් අවශ්‍ය කරන තොරතුරු ටික දුන්නා. කිසිම දැනුමක් නැති උන්දුනෙක් මේක අරගෙන ආවා. පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳවත් පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන ක්‍රියා පිළිබඳවත් සත පහක දැනුමක් නැති මිනිස්සු තුනක් ගියාලා තමයි මේකට පත් කරේ මේ කමිටුවට. එතකොට මේ මේකට පාර්ලිමේන්තුවේ අපේ බහුතර විශාල පිරිසක් කාර්ය මණ්ඩලයේ විශාල විනාශයක් කරලා තියෙනවා. මොකද හේතුව තමුන්නාසය දන්නවා බලන්න මේ අය වැඩ කරලා ගියාම මේ අයට ඇත්ත වශයෙන් දෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දෙම මේ නිවාඩු දින වැඩ කිරීම වෙනුවෙන් පඩියක් ගෙවුවා ඉස්සර. එතකොට ආර්ථික අවපාත කාලේ ඉතාම අමාරු කාලෙත් මේක ඒගොල්ලන්ට ගෙවුවා. මොකද හේතුව මේක විශේෂ ස්ථානයක්. පාර්ලිමේන්තුවේ සේවකර සේවක කාර්ය මණ්ඩලය ඒගොල්ලෝ මේ සාමාන්‍ය අනික් කට්ටියත් එක්කම රාජ්‍ය සේවකවන් ගන්න දාන්න එපා. මොකද ඒගොල්ලෝ මුළු දවසම වැඩ කරනවා. එනිසා මේ පාර්ලිමේන්තුවේ මේ අය වැඩ කරන ළමයින්ගේ පොත්පත් ටික ගන්න, ළමයින්ගේ ඇඳුම් පළඳුම් ටික ගන්න යන වියදම් ටික පියවගන්නේ මේ හම්බෙන සොච්චම් මුදලින්. අද මොකද කරලා තියෙන්නේ? ඒක අද ඉවත් කරලා තියෙනවා. දැන් අවුරුදු දෙකක් තමුන්නාංශික යටතේ මේ 2024 2025 මේ 26 මේ අවුරුදු දෙකට මේක දැන් දෙන්න වැඩ පිළිලා සකස් කළා නැහැ. කරුණාකරලා මම ඉල්ලනවා මේක මේ දැන් ඊයේ මම දැක්ක අපේ කවුද අපේ සභානායකතුමා ගෝ ඔව් පළවත්තෙන් තමයි පාලනය කරන්නේ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? පළවත්තෙන් තමයි අපි ඒක කරන්නේ. පළවත්තෙන් පාලනය කරාට කමක් නැහැ. කථානායකතුමා පළවත්තෙන් පාලනය කරන්න දන්නේ. ඒකයි අපි කියන්නේ. කථානායකතුමා කියන්නේ අපේ කථානායකතුමා. එතුමත් එක්ක අපි රණ්ඩු සරුවල් කරගන්නවා, අපි විවාද කරගන්නවා, ඒ සියල්ල ඒක වෙනම කාරණයක්. හැබැයි පළවත්තේ කථානායක වෙන්න විදියක් නැහැ. කථානායකතුමා කථානායකතුමා පාර්ලිමේන්තුවේ කථානායක. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමාගේ ගෞරවය ඔබතුමා තියාගන්න. මොකද හේතුව අපි ඔබතුමාට බොහොම ගරු කරනවා. ඔබතුමා ડોක්ටර් වෛද්‍යවරයෙක්, ආ ඉගෙන ගත්ත කෙනෙක්. ඔය එක එක ඒවා ගැන හිතන්න එපා. PhD මාත්‍යාරෝම කියලා හිතන්න එපා. ඔය එක එක විවිධ කතා ඒවා ගැන ගණන් ගන්න එපා. ඔබතුමා ඉතාම වැදගත් කෙනෙක්. ඒ නිසා ඒ වැදගත්කම තියාගෙන අපි අපේ වැඩේ කටයුතු ටික කරමු. මොකද හේතුව අද බලන්න දැන් ඔබතුමා ඊයේ විපක්ෂ නායකතුමා විනාඩි දෙකක් කිල්ලුවා. විනාඩි දෙකක්. ගරු කථානායකතුමා මේ පාර්ලිමේන්තුවේ මමත් අවුරුදු 21ක් දැන් ඉන්නවා. මෙතන ඉන්නවා තවත් විශාල අවුරුදු ගාණක් හිටපොයි. කවදක්වත් කරු කථානායකතුමා විපක්ෂ නායකතුමා නැගිට්ටම මයික් එක නුදී ඉන්නේ නැහැ. විපක්ෂ නායකතුමා ඉල්ලන්න ඕනේ නැහැ. විපක්ෂ නායකතුමා මේ අනේ මට විනාඩියක් දෙන්න, අනේ මට විනාඩි දෙකක් දෙන්න කියන්න ඕනේ නැහැ. ඒක තමයි විපක්ෂ නායකතුමා කියන්නේ. එතුමා නැගිටලා මේ බහුබූත කියවන්නේ නැහැ නේ. වැදගත් කාරණයක් ගැන කතා කරන්න ගන්න. හැබැයි මොකද වෙලා තියෙන්නේ? විනාඩියක් දෙකක් එතුමාට දෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කාරණේ කියලා. අපි ඔබතුමා කන්ට්‍රෝල් කරන්න ඔබතුමාට තමයි මේ බලය තියෙන්නේ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. එක පැත්තකට විතරක් වැඩියෙන් මයික් එක දෙනවා. අතන ඉන්න කට්ටිය මයික් එක ඔන් කරනවා. සභානායකතුමා නැගිටලා හිටියත් ඔන්, ඉඳගෙන හිටියත් ඔන්. විපක්ෂ නායකතුමා නැගිට්ටාම ඔන් වෙන්නේ නැහැ. මම දන්නේ කොහෙන් ඔන් වෙනවද ඔෆ් වෙනවද කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ කරුණාකරලා මේ සාධාරණත්වයේ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන් දැන් සංචාරවලට යනකොට දැන් ඔබතුමා මතක තියාගන්නවා මම දන්න හින්දා මම මේ කියන්නේ. දැන් එදා ඔබතුමාලට ආවා වර්ක්ෂොප් එකක් වේද එංගලන්තයට යන සංචාරේ. ඒ සංචාරේ ආපුවාම සාමාන්‍ය ගරු කථානායකතුමා පහක් ආපුවාම තුනක් ආණ්ඩුවට දීලා දෙකක් විපක්ෂයට දෙනවා. මේවා කියන්න ඕනේ කාරණා නේ. ඔබතුමාට පුද්ගලික අවිල්ල කියන්න ඕනේ කාරණා. මේ කියන්න වෙලා තියෙන එක ගැන කනගාටු වෙනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ එංගලන්තයට අරගෙන ගියා ඇමතිවරු 4 දෙනෙක් ඔබතුමාත් එක්ක. ඔබතුමාත් එක්ක 4යි. දැන් හරිද ඒක? සාධාරණ නැහැ වැරදි. ඒකයි මම කියන්නේ. මේවා මොකද ඕවා ගිහිල්ලා මේ පාරවල් දිගේ කියන්න ඕන දෙයක් කාරණා නෙමෙයි. නමුත් මේවා කියන්න දෙයක් නැහැ. මොකද හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැත්නම් අපි කොහේ හරි මේක කියන්න ඕනේ. මොකද හේතුව අපිටත් මේකේ කොන්දක් තියාගෙන වැඩ කරන්න ඕන නිසා මම මේ කතාව කියන්නේ. ඒ නිසා විශේෂයෙන් කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ කාර්ය මණ්ඩලය පිළිබඳව වැරදියට හිතන්න එපා. මොකද ඒ අය විවිධ කාලවල විවිධ අයගේ කාලවල ආපු අය. ඒ අය අපිත් එක්ක වැඩ කරන සමහර අයත් එක්ක අපි ආගියුමන්ට්ස් කරනවා. සමහරලාට අපි රණ්ඩු වෙනවා. සමහරලාට අපි ලේකම් මණ්ඩලෙත් එක්ක ඒ අපි ආගියුමන්ට්ස් කරනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒ අය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කාර්යභාරය කරන්න. කාගවත් මේ රාජපක්ෂේ කාලේ ගත්තා කියලා රාජපක්ෂේගේ ඒවා කරන්නවත්, රයින් වික්‍රමසිංහ කාලේ ගත්තා කියලා එයාගේ ඒවා කරන්නවත් ඒවා කරන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලා ඒ විදිහට තවත් පළවත්තෙන්ම 4 දෙනෙක් 3 දෙනෙක් කියලා මෙතන දාගන්න ඕන නම් කරගන්න. නමුත් එහෙම කරන්න බෑ මේක. එහෙම එකක් නෙමෙයි මේක. ඒ නිසා කරුණාකරලා ඒ සම්බන්ධවත් විශේෂම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදිව ක්‍රියා කරන්න කියලා. ඊළඟට මම විශේෂයෙන්ම එන්න කැමති අපේ විනිශ්චයකාරවරුන්ගේ තිබෙන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් අද මේ රටේ පල්ලෙහා මට්ටමේ මිනිස්සුරන් එයාගේ විශාල ප්‍රශ්න ගැටලු ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මෙතන අපේ අධිකරණ ඇමතුමත් ඉන්න නිසා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ විනිශ්චයකාරවරුන්ගේ වාහන පර්මිට් ටික දැන් ඒ අයත් අවුරුදු ගාන මේ ගොඩක් නෑ, මෙතන කුඩා ප්‍රමාණයක් ඉන්නේ. මේ අයගේ මේ පර්මිට් එක කරුණාකරලා දෙන්න. මොකද හේතුව මේ අය තමුන්නාංශය දන්නවා, අනික් කටලන් දැන් ડોක්ටර්ස්ලාට වෙනම ඒගොල්ලන්ටත් වෙනම තියෙනවා. නමුත් මේ අයට දෙන්නේ ඔබතුමා දන්නවා මම 94 ඉඳලා අධිකරණ මැදින් ඉන්නේ. ඉස්සර වාහන වෙන් කරන්නේ අපි කතා කරලා මේ ජජස්ලාට, අද ජජස්ලාට යන්න වාහන නැහැ. ඔබතුමා දන්නවා ඉතාලම ඔබලම් වෙච්ච වාහන තියෙන. දැන් ඒ නිසා දැන් ඒගොල්ලන්ටත් ඕනනම් කැබ් එකක් දෙන්න. හොඳයිද කැබ් එක? ජජස්ලාටත් කැබ් එකක් දෙන්නේ. දැන් කැබ්නේ අමාරුව තියෙන්නේ නේ? එතකොට කැබ් එකක් හරි මං කියන්නේ වැදගත් වාහනයක් ඒ අයට දෙන්න. මොකද හේතුව ඒ අයට යන්න විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම මං කියන්න කැමතියි අපි ඇමතුමා විශේෂයෙන් ඔබතුමා මේ ගැන හිතන්න. ජජස්ලාට අද හිතන්න මම ඇත්තටම පස්සේ මේක දැනගත්තා. මේ අපේ ලොයර් කෙනෙක් අද මට කතා කරලා කිව්වා රුපියල් 25000යි දෙන්නේ මේ විනිශ්චකාරවරයෙක්ගේ රියදුරෙකුට. රුපියල් 25000 කෝද විනිශ්චකාරවරයෙක් රියදුරේ පාවිච්චි ගන්න කරු කොතන ඇමතුමා? 25000ට කවුද දෙන්නේ? මේ විනිශ්චකාරවරයෙක් ගාව වැඩ කරන්න රුපියල් 25000ද? කරුණා කළා ඔවුන්ගේ එක්ක පඩිය වැඩි කරලා දෙන්න. දැන් ඒකටත් ටැක්ස් එකක් ගන්නවද? ඉතින් කරුණා කළා ඒක වැඩි කරලා දෙන්න. වැඩි කරලා දෙන්නේ නැත්නම් කරුණා කළා රජයේ තියෙන රියදුරෙකුට දෙන පඩිය විනිශ්චකාරවරයාගේ රියදුරට දෙන්න. එතකොට ඉවරයි. මොකද හේතුව මේක නැත්නම් කරන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලන්ට ඒ රුපියල් 25000ට ටැක්ස් එකක් ගන්න. ඒ විතරක් නෙමෙයි වාහනයක් නැති විනිශ්චකාරවරයෙකුට වාහනයක් ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දෙනවා. රුපියල් ලක්ෂයකට වාහනයක් අරන් දුවන්න බෑනේ අපේ ඇමතුමා. ඔබතුමා දන්න ඕනේ රුපියල් ලක්ෂයට කවුද වාහනයක් දෙන්නේ විනිශ්චකාරවරුන්ට? හරි, එතකොට ඔහුගේ වාහනේ පාවිච්චි කරන ලක්ෂය. ඒකටත් ටැක්ස් එකක් ගන්න. මං කියන්නේ කරුණා කරලා මේ පල්ලෙහා විනිශ්චකාරවරු ගැන අපි මීටට, මොකද ඔවුන් විශාල කැපකිරීමක් කරනවා. අපි දන්නවා විවිධ ප්‍රශ්න දින අය ඉන්නවා, ඒක වෙනම කාරණයක්. නමුත් මම කියන්නේ ඒ ක්‍රියාදාමයේ ශක්තිමත් කරන්න ඔවුන්ට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ වගේම විශේෂයෙන්ම කොළඹට ආපුවාම එයාට ඉන්න තැනක් නැහැ දැන් අද. වෙනදා අපි වැඩපිළික් ඉස්සර තිබුණා මට මතක ඇටියට 94 95 මට මතක කාලේ. හැබැයි දැන් ඒක ආපව නැති කරලා තියෙනවා. ඔවුන් මොකක් හරි සෙමිනාර එකකට ආපුවම ඔවුන්ට ඉන්න තැනක් නැහැ. ඒ නිසා පොදු වැඩපිළික් හදන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපේ පද්ම සූරසේන මැතිතුමාට. මොකද එතුමාගේ යටතේ දැන් අද දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අබලි ද්‍රව්‍ය සියල්ලම අද අධිකරණ ශේෂයෙන් එළියට දාන්න කියලා සම්පූර්ණයෙන් දැන් නියෝගයක් ඇවිල්ලා දෙනවා. විශාල මහන්සියක් වෙනවා විනිශ්චකාරවරු දිසා විනිශ්චකාරවරුතුමන්ලා මේ වැඩපිළි ඉදිරියට ගෙනියන්න. ඒ නිසා ඒක හැබැයි දැන් පරක් වෙලා තියෙන වෙන හේතුවක් ඉඳ නෙමෙයි. උදාහරණයක් ගත්තොත් කතානායකතුමා කාර්මික සම්වර්ධන මණ්ඩලේ. කාර්මික සම්වර්ධන මණ්ඩලෙන් ගත්තන් පස්සේ කාර්මික සම්වර්ධන මණ්ඩලේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකෙන් මේක නිදහස් කරන්න සෑහෙන කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ විදිහට හැම තැනකම මේ බඩු ඉර වෙලා තියෙනවා. අපි අග්‍රවිශ්වකාරතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සම්බන්ධ. ඒ වගේම මම දැන් ඊළඟට එන්න කැමති අනික් කාරණේ. දැන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව ගත්තන් පස්සේ දැන් පෞගේ කාලවක වානේ මේ රටේ අපිට තිබුණා නඩුකර පිළිබඳව කරු කතානායකතුමා. සාමාන්‍යයෙන් අපේ මහජන නඩුකර ලංකාවේ අරගෙන යනවා ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් එදා අර අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා ස්තුති කරයින් පස්සේ දැන් තව ඒක අධිකරණයට බලපෑමක් විදිහට අපි දකින්නේ. මොකද හේතුව මේ මහජන නඩුකර ආපුවම අද දැන් මේ රටේ මිනිස්සු අරගෙන යන්නේ නඩු. ශ්‍රේෂ්ඨාධිකරණයට අරගෙන යන්න බයයි. මොකද අරන් ගියාම අල්ල විසි කරනවා මේවා. මොකද හේතුව මානව හිමිකම් සම්බන්ධව මේ ප්‍රශ්න අරන් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. වෙන කොහටවත් අපිට අරන් යන්න තැනක් නැහැ. එතකොට අපි එතෙන්ට අරන් ගියාම ඒ අහන්නේවත් නැතුව ඒක අල්ල විසිකරන තරකට දැන් තල්ලුලා තියෙනවා. අද බලන්න අරගෙන ලයිස්සුව පෞගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මානව හිමිකම් සම්බන්ධව නඩු කොච්චර බාර අරන් තියෙනවද, කොච්චර තීන්දුව දීලා තියෙනවද කියලා. තීන්දුව දීලා තියෙන පිළිවෙත අරගෙන බලන්න. මේවා විශාල ප්‍රමාණයක් අද පැත්තකට විසිකරන තරකට තල්ලුලා තියෙනවා. ඉතින් කොහොමද අපි නීතිය පිළිබඳව නැත්තම් යුක්තිය පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ? ඊළඟට අනික් කාරණේ තමයි විනිශ්චයකාරවරු 20 දෙනෙකුට වැඩිය මේ වෙනකොට ඉවත් කළා තිබෙනවා. නැත්තම් බලහත්කාරකමෙන් ඔවුන්ට ලියලා තිනවා මේ අධිකරණ සේවක කොමිස සභාවට ගෙනල්ලා ඔවුන්ට ඉවත් වෙන්න කිය. සමහර අය ඇඬු කඳුලින් අත්සන ලියන්නේ, ලිපිය ලියන්නේ. මොකද්ද කියන්නේ? වහාම ඉල්ලාස් වෙන්න නැත්තම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනම නියෝගයක් යවන. නැත්තම් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ අනාගතේ. මේ විදියට මං කියන්න කැමතියි අපි දන්නවා බෞඩි අල්ටරම් පාටින් අපි හැම වෙලේම කල්පනා කරන්නේ මේ සියල්ලම සම්බන්ධව මේ සම්බන්ධව අපි කල්පනා කරන්නේ ඒ අයටත් සාධාරණයක් ඉස්ස වෙන්න දෙන්න ඕනේ. මොකද හේතුව ඒ මිනිස්කාරවරුන්ට කරු කතානායකතුමා යන්න තැනක් නැහැ. මොකද හේතුව ඒ අයගේ ඒ අයගේ කියන්න
ගරු අධිකරණ
අපර 20යි අධිකරණ සේවා කොමිස් සභාවට මෙතනට ඇවිල්ලා ඔබතුමාට උත්තර දෙන්න බෑ හරිද අධිකරණ සේවා කොමිස් සභාවට හෝ චීෆ් ජස්ටිස්ට මෙතනට ඇවිල්ලා උත්තර දෙන්න බෑ හරිද ඒ වගේම ඔවුන් කිසි අවස්ථාවක පරීක්ෂණයක් නොකර කිසි වෙලක ඉවත් කළත් නැහැ 20 දෙනෙක් අයින් කළා තිබෙනවා ඒ සියල්ලම පරීක්ෂණ කළා ඒවා පරිගැණීම් නෙමෙයි මේක සූරසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එන්නේ ඒද ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ කොමිසමේ ස්වාධීනත්වයට බාධා කිරීමක් ඔවුන් නිවැරදි ලෙස වැඩ කටයුතු කරනවා මේ 20 දෙනාම අයින් කරේ වර්තමානයේ ආපු පැමිණි වලට නෙමෙයි මෙච්චර කාලයක් පැමිණි සිවිල කවුරුත් විමර්ශනය කළේ නැහැ ඒක නිසා කිසිකට බල කළා කරනවා කියන එක ඔබ මේ රටේ අග්‍රමිනිස්ත්‍රකාරවරයාට කරපු බරපතල අපහාසයක් හැටියටයි මම දකින්නේ ගරු මන්ත්‍රීතුමනි
ගරු මන්ත්‍රීතුමනි
ඒක ඒක එතුමාගේ මතය මේක මගේ මතය හරි මම කියන්නේ මේ 20 දෙනා ඉවත් කිරීම සම්බන්ධව කරපු පරීක්ෂණය අපිට කියන්න කරපු ඒ කමිටුව කවුද ඒ ඉවත් කරපු 20 දෙනා කවුද ඒ අයට ගිනිච්ච වැඩපිළිවෙල කරුණා කරලා පාර්ලිමේන්තුවට දමුණාස ඉදිරිපත් කරන්න අපි පිළිගන්නා මොකද හේතුව අපිට මේ විනිශ්චකාරවරු කතා කරලා කියන්නේ අපිට අඬගාලා කිව්වයි කියලා ඉල්ලාස් වෙන්න කියලා ලියුමලිය දැන් ඉල්ලාස් වෙන්න කිව්වයි කියලා ඉතින් ඒ ඒක සම්බන්ධව සාධාරණ ක්‍රියාත්මක වෙනවා නම් ඒක කරුණා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි ඒක පිළිගන්නා
ගරු සභානායකතුමනි
මට කිය
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි
පොයින්ට්
ඔෆ් ඕඩර් මම 83 එක කියවන්නම් විස්තර නියෝගය ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳලීමේ නියුක්ත අන් තනත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේ යම් වැඩ කටයුතු වලදී අමාත්‍යවරයෙකු වෙත යොමු කරන ලබන ප්‍රශ්නයක් හෝ වෙනත් යම් විෂයක් සම්බන්ධ ඉදිරිපත් කළ ලබන යෝජනාවක් මත සිදු කරනු ලබන විවාදයකදී අදහස් ප්‍රකාශ කිරීම වලදී එවැනි යම් තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් සඳහන් කිරීම රීත්‍යානුකූල නොවන්නේ මෙම ස්ථාර නියෝගයේ විනිශ්චයකාරයා යනුවෙන් ජන රජයේ ජනාධිපතිවරයා විසින් ස්වකීය අස්සන යටතේ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන අග්‍රවිනිශ්චයකාරවරයාද අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනස් සෑම විනිශ්චයකාරයෙක්ගේ අදහස් වේ. එසා මෙතන ස්ටෑන්ඩින් ඕඩර් එක හරි ක්ලියර් අපිට බැහැ ගරු කතානායකතුමනි විශේෂ යෝජනාවකින් හැර මේ ඉහළාධිකරණවල නිලධාරීන් ගැන සාකච්ඡා කරා. දෙක තමයි මම මෙතන මේ සභාවෙම දැන් මෙතන පෞද්ගලික කියලා කතාවක් තියෙන පෞද්ගලික පැවැත්ම කියලා ස්ටෑන්ඩින් ඕඩර්ස් වල මම මෙතන හැන්සාට් කළ දෙන 1958 SWRD බණ්ඩාරනායක මැතිතුමා ඉදිරිපත් කරපු කරුණකදී ඒ වෙලාවෙ හිටපු කතානායකතුමා දීපු රූලින් එකක් තියෙනවා. ඒ රූලින් එකේ තිබෙනවා මම ඒක මෙතන හැන්සාට් කළාද මම අවශ්‍ය නම් දවල් අරුවේ ඉදිරිපත් කරන්නම්. ඒක තිබෙනවා ඒ අධිකරණ කටයුතු කරන ආයතන ගැන නෝ අධිකරණය ගැන වුණත් එහෙම කතා කරන්න බෑ කියලා. මොකද විනිශ්චයකාරවරයෙක් කරන නම නොකිය අපිට වුණා පුළුවන් කියන්නේ මහා අධිකරණ අංක මේක කියලා. ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ මේක ස්ථාර නියෝග ප්‍රශ්නයක්. එතුමාගේ හෝ මගේ පෞද්ගලික කැමැත්තට අනුව කටයුතු කරන්න බෑ. ඒ නිසා මේක න බොතුමාගේ අවධානය යොමු කරන්න.
ගරු මන්ත්‍රීතුමා ස්ථාර නියෝග
බොහොම පැහැදිලි මමත් කියවලා තියෙනවා. කිසිම තැනැත්තෙකුගේ පැවැත්ම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ පැවැත්ම සම්බන්ධයෙන් හෝ පුද්ගලිකව අධිකරණ සේවක මෙන් සභාවේ ඉන්න විනිශ්චයකාරවරුන්ගේ හෝ අනිකුත් අයගේ පැවැත්ම සම්බන්ධව මම කතා කරලා නැහැ. බොහොම පැහැදිලිව 83 එක මම අනුගමනය කරලා තියෙනවා. මම කියන්නේ වෙන එකක් නෙමෙයි, සාධාරණ කාරණයක්. සෑම කෙනෙකුටම සාධාරණ නඩු විභාගයකට අයිතිවාසිකම ආදිවාසිකමක් තියෙන්න ඕනේ. හැම කෙනෙක්ම දැනගන්න ඕනේ තමන්ව ගෙදර අරින්නේ ඇයි කියලා. මේ රටේ විනිශ්චයකාරවරු තීන්දුව දුන්නාම මිනිසුන්ව හිරේ දානවා නම් ඒ තීන්දුව දෙන විනිශ්චයකාරරු ගෙදර යනකොට ඒ මිනිස්සු දැනගන්න ඕනේ නැද්ද තමන් ගෙදර ඇරි ඇයි කියලා? සාධාරණ නැද්ද ඒක? ඒක 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 මේ ස්වභාවික යුක්තියේ නීතියේ මූලධර්ම මේ මිනිසුන්ට අදාළ වෙන්නේ නැද්ද? එය වෙන ජාතික කට්ටියක්ද? ඒ නිසා මම කියන්නේ මේක නිවැරදිව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඒ ක්‍රියාත්මක කර ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණයක් කරලා දැන් වෙන ඉස්සර ඔය කතාව තිබුණේ නැහනේ. මේ කතාව ඇදිලා මේ 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 මෑතකනේ. පෞගේ අවුරුදු 10 15 කවුරු හරි විශ්වකාරයෙක් එළියට දැම්මයි කියලා ඕනනම් එකෙරෙ දෙන්නේ කියන කියන්නේ නැති. හැබැයි මේ විදියට මම කියන්නේ වැරදි කරන අය ඇති. වැරදි කරන අය කරුණාකරලා එයාට යම් සාධාරණ විනිශ්චයක් දීලා අයින් කරන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ කවුරුත් වෙනින් පෙනී හිටින්නේ නැහැ මෙතන. මම පුද්ගලයෙක් වෙනින් පෙනී හිටියෙත් නැහැ. කවුරු හරි වැරද්දක් කරයි කියලා පෙනී හිටියෙත් නැහැ. ඒක මම කිව්වේ. එතකොට ඒ වගේ
විශේෂයෙන්ම ඔබතුමාට විනාඩි දෙකක්
තියෙනවා. හරි. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ ක්‍රියාවලිය පිළිබඳව නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම කරනවා. මොකද හේතුව මේ හැම කෙනෙකුටම අනාගතේ මතක තියාගන්න. අද නෙමෙයි. මේ අග්‍රවිශ්වකාරතුමා අද ඉන්න පුළුවන් යන්න පුළුවන්. තව විනිශ්චයකාරරු එන්න පුළුවන් යන්න පුළුවන්. ආණ්ඩුව එනවා අපි දැකලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා විනිශ්චයකාරරු ගෙදර ඇරලා ඊළඟට ආපහු අනිත් ජනාධිපති ආපහුම කොයිද ඔයිට පෙක්කනේ කියලා ආයි පුටුවල ඉඳපු ඉතිහාසය දන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි හැම කෙනාම කොහෙද කොහරි දැනක නීතියට යට වෙයි. අද අග්‍රවිශ්වකාරතුමා වෙන්න පුළුවන් විනිශ්චයකාරර වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් ඔබතුමා වෙන්න පුළුවන් කොහරි දැනක අපිට කොහරි ඒ වැරද්ද හම්බෙන්න පුළුවන් වැරද්දට දනුව හම්බෙයි. ඒ නිසා කරුණාකරලා දැන් Taman ලොක්කො කියලා හිතේ තියාගෙන වැඩ කරන්න ලෑස්ති වෙනවා නම් ඒ ලොක්කොකම ඒකෙන් වැස්සයින් පස්සෙත් ඊළඟට ඒක පිටිපස්සෙන් එනවා කියලා විතරක් මතක තියාගන්න. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති ඔබතුමාට ඊළඟ කාරණේ. දැන් ඔබතුමා මේ අර મંદિરේ අපේ පාර්ලිමේන්තුවේ අපේ සභා අපේ මාධ්‍යවල මේ සංකීර්ණේ. දැන් මේක කතානායකතුමා ඔබතුමාට චෝදනාවකාවෙන් පස්සේ තමයි මේ ක්‍රියාවලිය දැන් ක්‍රියාත්මක කරන්නේ. මේකේ ආයතන සංග්‍රහය අනුව බොහොම පැහැදිලිව තියෙනවා ගරු කතානායකතුමා මේ උපලේඛනගත නිල නිවාස හතරක් තියෙනවා ලංකාවේ. ඒ උපලේඛනගත නිල නිවාස හතරෙන් එකක් ජනාධිපති මන්දිරය. දෙක අග්‍රාමාත්‍ය අගමැති මන්දිරය. තුන කතානායක නිල නිවාස. හතර අගවෙනසුරු නිල නිවාස. මේ හතරම මේ රටේ උපලේඛනගත නිල නිවාස හතරෙන් එකක්. දැන් ඒක පාවිච්චි කරන්න දීලා තියෙන ඔබතුමාට. ඒ කාටවත් දෙන්න බෑ විදියක් නැහැ. ඔබතුමාට දින්දුවක් ගන්නත් විදියක් නැහැ. ඒක කාටවත් දෙනවයි කියලා. හරි. ඉතින් මේ ඒක නැහැ. හරි. ඉතින් මම කියන්න කැමති. ඉතින් මම කියන්න කැමති ඔබතුමාගේ අපි ගෞරවයෙන් ඉල්ලනවා. ඒක හිතන්න එපා. දැන් ඔබතුමා ඔබතුමා මේ මේ පාවිච්චි කරන්න නැතුව හිටියානේ අර BMW එක දැන් පාවිච්චි කරනවනේ. හොඳයිනේ. මෙච්චර කාලෙ කලින් කැබ් එකේ ගියා. මම දැන් පළවත්තෙන් ඕඩර්ස් ආවද කියලා. ඔබතුමා ඔබතුමාගේ ඒ ගෞරවය තියන්න කරු කතා නැහැ. අපි ආදරයට මේ කියන්නේ. වෙන එකකට නෙමෙයි. කතානායක නිල නිවස කියන්නේ ඔබතුමාගේ ඒක කවුරු ප්‍රශ්න මොකද්ද ප්‍රශ්න කාටදී? ඔබතුමා සාධාරණව වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඔබතුමා බය වෙන්නේ නැතුව ඒක පාවිච්චි කරන්න කියන ඉල්ලීමක් මම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම අවසාන වශයෙන් කියන්න කැමති පාර්ලිමේන්තුවේ අපේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරපු අවුරුදු 33ක් සේවය කළ අපේ මොහොතිලාල් රණසිංහ වැත්තුමා එතුමා ලබන 17 වෙනිදා සඳා එතුමා නිවාඩු නැත්තම් විශ්‍රාම යනවා. අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තුවේ සේව කරපු නිලධාරියෙක්. නිකන් අපිට මේ මට මේ දැනගන්න ලැබුණ නිසා මම මේ කියන්නේ. අපි එතුමාට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒ නිසා විශේෂයෙන් අද මේ සම්බන්ධව අපිට සෑහෙන කරුණු ගන්නවා ඉදිරිපත් කරා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට වෙලාව ලබා දීම සම්බන්ධව.